අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශක DMASK දිසානායක මහත්මයාට අද අපි කතා කරන්නේ මිනිසාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය පිළිබඳව.
අද නිවාඩු දවසේ කවුද මේ පැත්තට එන්නේ?
සස මේ අපි.
මම මේ කවුද කියලා බැලුවේ. මොකද අද දෙන්නත් එක මේ පැත්තේ?
අනේ සට කරදරයක් වුණාද දන්නේ. සර් අපි ආවේ සර්ගෙන් පාඩමක් අහගන්න කියලා.
යමුකෝ ඇතුළට, මම කියලා දෙන්නම්කෝ.
සර් අපේ විද්‍යා පොතේ 6 වෙනි පාඩම මිනිසාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය. ඒක තමයි අහගන්න ඕනේ.
හොඳයි දරුවනේ. මම කියලා දෙන්නම්කෝ මුලින් ඉඳලම. පුතාලා දැනටමත් දන්නවා අපේ විද්‍යා විෂයමාලාව ගොඩනැගිලා තියෙන්නේ ප්‍රධාන නිපුණතා 4ක් පදනම් කරගෙන කියලා.
ඔව් සර් මට මතකයි.
කියන්නකෝ බලන්න මේ නිපුණතා 4.
සර් පළවෙනි නිපුණතාවේ ජීව විද්‍යා සම්බන්ධ නිපුණතාවය, දෙවෙනි නිපුණතාවේ රසායන විද්‍යා සම්බන්ධ නිපුණතාවය, තුන්වෙනි එක භෞතික විද්‍යා සම්බන්ධ නිපුණතාවය, හතරවෙනි එක පරිසර විද්‍යාව සම්බන්ධ නිපුණතාවය.
බොහොම හොඳයි. මේ නිපුණතා 4න් පළමු නිපුණතාවයට තමයි මේ පාඩම අයත් වෙන්නේ. අධ්‍යයන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා බහුවර්ණ ප්‍රශ්න 12ක් සහ දෙවන පත්‍රයේ දෙවන ප්‍රශ්නයත් පස්වන ප්‍රශ්නයත් අටවන ප්‍රශ්නයේ ඒ කොටසත් සකස් වෙන්නේ මෙම ජීව විද්‍යාව කොටස් ඇසුරෙන්. ඉතින් දරුවනේ, අපි දැන් බලමු මිනිසාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය පාඩම යටතේ ඔබට ඉගෙන ගැනීමට නියමිත කරුණු මොනවද කියලා. මේවා අපි ඉගෙනුම් ඵල ලෙස හඳුන්වනවා. ඔබේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සකස් කිරීම මෙම ඉගෙනුම් ඵල පදනම් කරගෙන සිදුවෙන නිසා මේ පිළිබඳව දැන ගැනීම ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඉතින් දරුවනේ, මේ පාඩමේ ඉගෙනුම් ඵල අපට මේ විදිහට පෙළගස්සන්න පුළුවන්. ආහාර ජීර්ණය යන කුමක්දයි විස්තර කිරීම, ආහාර ජීර්ණ පද්ධතිය කොටස් හා ඒවායේ කෘත්‍යයන්, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ග්‍රන්ථි හා ඒවායේ කෘත්‍යයන්, ආහාර ජීර්ණයේ අන්තඵල සහ ඊට දායක වන එන්සයිම, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ හා ඉන් වැළකී සිටීම. මෙන්න මේ ඉගෙනුම් ඵල මේ පාඩම අවසන් වන විට ඔබ හොඳින් අවබෝධ කරගෙන සිටිය යුතුයි. ඔබට මතක ඇති, අපි 10 පන්තියේදී ඉගෙන ගත්ත ජීවීන් සතු ලක්ෂණ. ආහාර ගැනීම නැත්නම් පෝෂණය කියන්නේ මේ ජීවී ලක්ෂණ වලින් එකක්. පුතේ ඔබට මතක ඇති, පෝෂණය වන ක්‍රමය අනුව පෝෂණ ක්‍රම දෙකක් තියෙනවා කියා.
ඔව් සර්, මට මතක විදිහට නම් ස්වාම්පෝෂී පෝෂණ ක්‍රමයයි විෂම්පෝෂී පෝෂණ ක්‍රමයයි නේද?
ඔව් පුතේ, හරියට හරි. ඔයාලට පුළුවන්ද මේ පෝෂණ ක්‍රම දෙක තවත් පොඩ්ඩක් පැහැදිලි කරන්න?
සර් මම කියන්නද? තමන්ගේ ආහාර තමා තුළම ගොඩ නගා ගන්නා ජීවීන් තමයි ස්වාම්පෝෂීන් කියන්නේ. ස්වාම්පෝෂීන්ගෙන් ගොඩ නැගු ආහාර මත යැපෙන ජීවීන්ට තමයි විෂමපෝෂීන් කියලා කියන්නේ.
බොහොම හොඳයි. මේ අය විෂමපෝෂීන් නැත්තම් යැපෙන්නන් කියලත් කියනවා.
සර් එතකොට ආහාරයක් කියලා කියන්නේ මොකකටද?
ඔව් පුතේ, හොඳ ප්‍රශ්නයක්. ආහාර කියලා කියන්නේ ජීවීන් තමාගේ ශක්තිය අවශ්‍යතාවය සඳහා යොදා ගන්නා කාබනික රසායනික සංයෝගවලට.
හරි සර්, මට තේරුණා. ජීවීන් ගන්න ආහාර ශ්වසනයට ලක් කරලා තමයි ශක්තිය ලබා ගන්නෙ.
ඔව් පුතේ, අපි දැන් බලමු අපේ ආහාර ගැනීම සම්බන්ධව. බොහෝමයක් සතුන්ට වගේම මිනිසාටත් ආහාර ලබා ගැනීමට විශේෂයෙන් හැඩගැසුණු පද්ධතියක් තියෙනවා. ඒ පද්ධතියට කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය කියලා. ඉතින් දුවේ පුතේ, ආහාර ජීර්ණ පද්ධතියක් මගින් ඉටු කරන ප්‍රධාන කාර්යයන් කීපයක් තියෙනවා. ඒ තමයි ආහාර අධිග්‍රහණය, අධිග්‍රහණය කළ ආහාරයේ ජීර්ණය, ජීර්ණය වූ ආහාර කොටස් අවශෝෂණය කිරීම සහ ජීර්ණය නොවූ ශේෂ ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීම. අපේ ආහාර මාර්ග පද්ධතියනුත් මෙන්න මේ කියන ක්‍රියාවන් මේ අයුරින්ම සිදුවෙනවා. දරුවන්ට මතකද ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් ටික?
ඔව් සර්, මට මතකයි.
හොඳයි, කියන්න බලන්න මේ කොටස් ටික පිළිවෙලින්.
මුඛය, ග්‍රසනිකාව, අන්න ස්රෝතය, ආමාශය, කුඩාන්ත්‍රය, මහාන්ත්‍රය, ගුදමාර්ගය, ගුදය. සර් මං කිව්වා හරිද?
ඔව් පුතේ, හරි. ඒ තමයි ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් ටික අපිට පිළිවෙලින් කියන්න පුළුවන් විදිය. දැන් අපි මේ විදිහට සඳහන් කරපු ආහාර ජීර්ණ පද්ධතිය තුළදී ආහාරයේ ජීර්ණය වෙන්නේ කොහොමද කියලා සොයලා බලමු. මුලින්ම අපි අපේ ආහාරය මුඛය තුළට ඇතුල් කරගන්නවා. මේට කියන්නේ ආහාර අධිග්‍රහණය කියලා. මේ විදිහට අධිග්‍රහණය කරගත් ආහාරය දත් සහ දිව යොදාගෙන කුඩා කුඩා කැබලි වලට කඩාගනු ලබනවා. නැත්නම් අපි මේකට කියනවා ආහාරය හොඳින් අඹරා ගන්නවා කියලා. මේ ආකාරයට ආහාරය අඹරා ගැනීමට අපේ මුඛය තුළ විවිධ වර්ගයේ දත් පිහිටා තිබෙනවා. මේ දත් අතරින් සමහර දත් ආහාරය කඩා ගැනීමටත්, සමහර දත් ආහාර පොඩි කර ගැනීමටත්, සමහර දත් ආහාරය හොඳින් අඹරා ගැනීමටත් සුදුසු විදිහටයි හැඩගැහිලා තියෙන්නේ. ඔබට මතක ඇති අපේ මුඛය තුළ දත් වර්ග කිහිපයක් තියෙන බව. කෘන්තක, රදනක, පුරස්චාර්වක සහ චාර්වක විදිහට අපි මෙම දත් නම් කළා. මේ දත් අතරින් කෘන්තක දත් භාවිතා වෙන්නේ ආහාරය කුඩා කැබලි වලට කපා ගැනීමට. රදනක දත් මගින් ආහාරය ඉරා ගැනීමට හැකියාවක් තියෙනවා. පුරස්චාරක සහ චාරක දත් මගින් ආහාරය හොඳින් පොඩි කර අඹරා ගැනීම සිදුවෙනවා. ඔය දරුවෝ දන්නවද මේ ජීර්ණ ක්‍රමයට කියන නම?
ඔව් සර්, මෙම ජීර්ණයට යාන්ත්‍රික ජීර්ණය කියලා කියන්නේ.
හොඳයි. මේ විදිහට යාන්ත්‍රිකව ජීර්ණය වූ ආහාර සමග කේටේ මිශ්‍ර වෙනවා.
ඔව් සර්, කේට ග්‍රන්ථි තුනක් තියෙනවා කියලා මම අහලා තියෙනවා.
ඔව් දරුවනේ, අපේ මුඛ කුහරයට කේට ග්‍රන්ථි තුනකින් කේටේ ශ්‍රාවය කරනවා. මෙම කේට ග්‍රන්ථි අතරින් කේට ග්‍රන්ථි දෙකක් කම්බුල් ප්‍රදේශයේ තුල පිහිටලා තියෙනවා. අනෙක් කේට ග්‍රන්ථිය තියෙන්නේ දිවට යටි ප්‍රදේශයේ. කේටය ආහාර සමග මිශ්‍ර වුණාම සිදුවන ක්‍රියාවලිය කිහිපයක්ම තිබෙනවා.
ඔව් සර්, මේ නිසා ආහාරයේ තෙත ස්වභාවයකට පත් වෙනවා. මේ නිසා ගිලීම පහසු කරනවා.
ඊට අමතරව කේටේ ඇමයිලේස් නම් එන්සයිමයක් තියෙනවා. මෙම එන්සයිමේ මගින් ආහාරයේ ඇති පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරනවා.
බත්තට කිහිපයක් ගොඩක් වෙලා හපන විට කටට පැණි රසක් දැනෙන්නේ මේ හින්දා නේද සර්?
ඔව් දරුවනේ, ඒ නිසා තමයි කටට පෙන රසක් දැනෙන්නේ. මෙම ජීර්ණය අපි රසායනික ජීර්ණයක් ලෙස හඳුන්වනවා. මෙහිදී විශාල රසායනික අණු කුඩා අණු වලට කැඩී වෙන්වෙනවා. මෙලෙස තලපයක් බඳු ආහාරය ගිලින විට මුඛ කුහරයේ අපර කොටසේ ඇති ග්‍රසනිකාව වෙත තල්ලු කර හරිනවා. ග්‍රසනිකාව ආහාර ගමන් කරන අන්න ස්රෝතයටත් වාතය ගමන් කරන ශ්වාසනාලයටත් පොදු කුටීරයක්.
සර්, එහෙමනම් ආහාර ශ්වාසනාලයට ඇතුල් වෙන්න පුළුවන් නේද?
ඔව් දරුවනි. නමුත් ග්‍රසනිකාව තුල අපිජිෆිකාව නම් පිදානයක් නැතිනම් පියනක් වැනි ව්‍යුහයක් තියෙනවා. එමගින් ආහාර ගිලින විට ශ්වාසනාලයේ දොරටුව නැත්නම් සොරාලයේ දොරටුව වසා දමනවා. මේ නිසා ආහාරය අන්න ස්රෝතයේ වෙතට යොමු කරනවා. අන්න ස්රෝතය පේශිමේ බිත්ති සහිත නලයක්. මේ සාමාන්‍ය අවස්ථාවේදී හැකිලි වැසුණු ස්වභාවයකයි පවතින්නේ.
එහෙමනම් ආහාර අන්න ස්රෝතය තුලින් ගමන් කරන්නේ කොහොමද?
මම කියලා දෙන්නම්. ආහාරයේ අන්න ස්රෝතයට ඇතුල් වෙත්ම ආහාර ගුලිය පවතින ස්ථානයේ පේශි හිල් වෙනවා. ඊට ඉහළින් නැති පේශි සංකෝචනය වෙනවා. මේ නිසා ආහාර ගුලිය ක්‍රමයෙන් අන්න ශ්‍රෝතිය දිගේ පහළට තල්ලු වෙනවා. මේ ආකාරයට ඇතිවෙන පේශි සංකෝචන පෙළ ක්‍රමාකුංචන තරංග ලෙස හැඳින්වෙනවා.
දැන් මට තේරුණා සර්, මේ විදිහට ගමන් කරන ආහාරය ආමාශයට ඇතුල් වෙනවා.
ඔව්, ඔබ හරි. ආමාශයත් පේශිමේ බිත්ති සහිත මල්ලක් වැනි ව්‍යුහයක්. ආහාරය ආමාශයට පැමිණීමත් සමගම ආමාශය තුළට ආමාශික යුෂ ස්‍රාවය වෙනවා. ආමාශික බිත්තියේ ඇති ක්‍රමාකුංචන තරංග නිසා ආහාරය ආමාශික යුෂ සමග හොඳින් මිශ්‍ර වෙනවා. ඒ නිසා යාන්ත්‍රික ජීර්ණයක්ද සිදු වෙනවා.
සර්, එතකොට ආමාශික යුෂයේ මොනවද තියෙන්නේ?
ආමාශික යුෂයේ ප්‍රධාන වශයෙන්ම HCL, එහෙම නැත්නම් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අඩංගු වෙනවා.
සර්, HCL කියන්නේ ප්‍රබල අම්ලයක් නේ. ඒ අම්ලය නිසා ආමාශය බිත්ති තුවාල වෙන්නේ නැද්ද?
නෑ දරුවනි. ආමාශික බිත්තියේ ඇතුල් පැත්තේ තිබෙන ශ්ලේෂ්මල ස්තරය නිසා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ආමාශික බිත්තිය සමග ගැටෙන්නේ නෑ.
හරි සර්, මට දැනුයි තේරුනේ.
ඉතින් දරුවනේ, ආමාශික යුෂයේ HCL වලට අමතරව පෙප්සීන් කියන එන්සයිම අඩංගු වෙනවා. පෙප්සීන් සක්‍රිය කිරීම හයිඩ්‍රොක්ලෝරික් මගින් සිදු කරනවා. පෙප්සීන් ආහාරයේ ඇති ප්‍රෝටීන් මත ක්‍රියා කරලා ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් බවට අර්ධ වශයෙන් ජීර්ණය කරනවා. ලදරුවන්ගේ නම් ආමාශික යුෂයේ රෙනින් නැමැති එන්සයිමයක් අඩංගු වෙනවා. මෙම රෙනින් මගින් කිරි කැටි ගැසීමට ලක් කරනවා.
සර්, ඒ කියන්නේ ප්‍රෝටීන් ජීර්ණය පටන් ගන්නේ ආමාශය තුලදීද?
ඔව් ළමයිනේ. පිෂ්ඨ නැතිනම් කාබෝහයිඩ්‍රේට් ජීර්ණය මුඛයේදී තමයි ආරම්භ වන්නේ. නමුත් ප්‍රෝටීන ජීර්ණය ආරම්භ වන්නේ ආමාශය තුලදී. මේ විදිහට අර්ධ වශයෙන් ජීර්ණය වූ ආහාරය පැය 3ක් පමණ ආමාශය තුල රැඳෙනවා.
සර්, එතකොට ආමාශයෙන් ජීර්ණය වූ ආහාර උරාගන්නේ නැද්ද?
නෑ දරුවනි. ආමාශයෙන් ජීර්ණඵල අවශෝෂණය නොවුනට ආහාරයේ ඇති ජලය, ග්ලූකෝස්, සමහර ඖෂධ ආමාශය තුලින් අවශෝෂණය වෙන්න පුළුවන්. මේ ආකාරයට අර්ධ වශයෙන් ජීර්ණය වූ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ජීර්ණය වූ ලිපිඩ, ජලය, ඛනිජ ලවණ, විටමින් අඩංගු ආහාරය ආමලසය ලෙස හඳුන්වනවා. දැන් මෙම ආමලසය ක්‍රමයෙන් කුඩා අන්ද්‍රයට මුදා හරිනවා. ආහාර ජීර්ණය ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ කුඩා අන්ද්‍රය තුලයි.
සර්, එතකොට ග්‍රහණය කියන්නේ මොකකටද?
ග්‍රහණය කියලා කියන්නේ කුඩා අන්ත්‍රයේ ආරම්භක කොටසට. මෙය ඉංග්‍රීසි සී අක්ෂරයක හැඩය ගන්නවා. අග්නියාශයෙන් ශ්‍රාවය කරන අග්නියාශික යුෂයත්, පිත්තාශයෙන් ශ්‍රාවය කරන පිත්යුෂත් පොදු නාලයකින් ග්‍රහණය වෙත ශ්‍රාවය වෙනවා.
සර්, අග්නියාශයයි අක්මාවයි කියන්නේ ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ග්‍රන්ථි දෙකක්ද?
ඔව් දරුවනි. අක්මාව තුළ පිත නිපද වෙනවා. ඒවා පිත්තාශය තුළ රැස් වෙනවා. අග්නියාශය තුළ අග්නියාශික යුෂ නිපද වෙනවා. මේවා ආහාර ජීර්ණයට උපකාර වෙනවා. මේවාට අමතරව ආන්ත්‍රික යුෂද ශ්‍රාවය වෙනවා. අපි බලමු මේවා මගින් ආහාර ජීර්ණය වන ආකාරය. අග්නියාශික යුෂයේ එන්සයිම වර්ග 3ක් අඩංගු වෙනවා. ඒවා ට්‍රිප්සින්, ඇමයිලේස් සහ ලයිපේස් ලෙස හඳුන්වනවා. ට්‍රිප්සින් මගින් ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. ඇමයිලේස් පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරනවා. ලයිපේස් මගින් ලිපිඩ, මේද අම්ල සහ ග්ලිසරෝල් බවට පත් කරනවා. පිත්යුෂ මගින් ලිපිඩ කුඩා මේද ගෝලිකා බවට පත් කරනවා. මෙය මේද තෛලෝදීකරණය කියලයි කියන්නේ. මේ නිසා ලයිපේස් සමග ක්‍රියා කිරීමට වැඩි පෘෂ්ඨ වර්ග ඵලයක් ලබා දෙනවා. මේ නිසා මේද ජීර්ණය කාර්යක්ෂම වෙනවා.
සර්, ආන්ත්‍රික යුෂේ එන්සයිම අඩංගු වෙනවද?
ඔව් දරුවනි, ආන්ත්‍රික යුෂේ එන්සයිම වර්ග හතරක් අඩංගු වෙනවා. ඒවා තමයි මෝල්ටේස්, සුක්‍රේස්, ලැක්ටේස් සහ පෙප්ටිඩේස්. මෝල්ටේස් මගින් මෝල්ටෝස් ග්ලූකෝස් බවට පත් කරනවා. සුක්‍රේස් මගින් සුක්‍රෝස් ග්ලූකෝස් ප්‍රක්ටෝස් සහ ගැලක්ටෝස් බවට පත් කරනවා. ලැක්ටේස් මගින් ලැක්ටෝස් ග්ලූකෝස් සහ ගැලක්ටෝස් වලට බිඳහෙලනවා. පෙප්ටිඩේස් මගින් පොලිපෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල බවට බිඳහෙලනවා. මේ අනුව ආහාරයේ ඇති පෝෂකවල අන්තඵල මේ විදිහට දක්වන්න පුළුවන්. කාබෝහයිඩ්‍රේට් මොනෝසැකරයිඩ් බවට පත් කරනවා. ලිපිඩ මේදාම්ල සහ ග්ලිසරෝල් බවට පත් කරනවා. ප්‍රෝටීන් ඇමයිනෝ අම්ල බවට පත් කරනවා.
සර්, මේ පාඩම අහගෙන හිටියම ආහාර ජීර්ණ එන්සයිමයි ඒවා ශ්‍රාවය වන තැන් මතක තියාගන්න හොඳ ක්‍රමයක් මම හොයාගත්තා. ඒක කියන්නද සර්?
ඔව්, කියන්න බලන්න දරුවෝ, ඔයා හොයාගත්ත ක්‍රමය මොකද්ද කියලා.
සර්, ආහාර ජීර්ණ පද්ධතියේ පළමු කොටසේදී එන්සයිම එකයි, ඒ කියන්නේ මුඛයේදී. දෙවන කොටසේදී එන්සයිම ඇත්තේ දෙකයි, ඒ කියන්නේ ආමාශයේදී. තුන්වන කොටස වන ග්‍රහණියේ එන්සයිම තුනයි. හතරවන කොටස වන කුඩා අන්ත්‍රයේ එන්සයිම හතරයි. සර්, මගේ ක්‍රමය හරි නේද?
ඔව්, බොහොම හොඳයි. මතක තියාගන්න හොඳ කෙටි ක්‍රමයක් තමයි ඒක. හොඳයි දරුවනි, අපි දැන් ජීර්ණ පළවලට වෙන්නේ මොනවදයි බලමු. ජීර්ණ පළ අවශෝෂණයට හොඳින්ම හැඩගැසී තිබෙන්නේ කුඩා අන්ත්‍රය. ඔය දරුවන්ට කියන්න පුළුවන්ද එහි හැඩගැසීම් පිළිබඳව?
මට පුළුවන් සර්. කුඩා අන්ත්‍රයේ දිගු දඟර ගැසුණු නාලයක් ලෙස තිබීම එක හැඩගැසීමක්.
ඔව් පුතේ, කුඩා අන්ත්‍රයේ මීටර 7ක් පමණ දිගයි. ඊට අමතරව ආහාර අවශෝෂණයට තවත් අනුවර්තන තියෙනවා. කුඩා අන්ත්‍ර බිත්තියේ ඇතුල් පැත්තේ වෘත්තාකාර නැමුම් තිබෙනවා. මේ නැමුම් මත අඟුලිකා නම් නෙරීම් තියෙනවා. එම අඟුලිකා මත ශුද්‍ර අඟුලිකා පිහිටා තිබෙනවා. අඟුලිකාවක් ලෙස හඳුන්වන්නේ කුඩා අන්ත්‍රයේ ඇතුල් බිත්තියේ පිහිටලා තිබෙන ඇඟිලි වැනි නෙරුම් විශේෂයකටයි. මේ අඟුලිකා බිත්ති ඉතා තුනී. ඒ වගේම අඟුලිකා වලට ඉතා හොඳ රුධිර සැපයමකුත් තියෙනවා. ඒ තුල වසා නාලයකුත් පවතිනවා. මෙම හැඩගැසීම් නිසා පෝෂක උරා ගැනීමට වැඩි කාලයක් ලැබෙනවා. ඒ වගේම වැඩි වර්ගඵලයකුත් ලැබෙනවා. අඟුලිකා බිත්ති ඉතා තුනී නිසා පහසුවෙන් උරා ගන්නවා. ආහාරයේ ඇති ඇමයිනෝ අම්ල, විටමීන, ඛනිජ, මොනෝසැකරයිඩ් රුධිර නාල තුලට ඇතුළු වෙනවා. මේද අම්ල හා ග්ලිසරෝල් උරා ගන්න පයෝලස නාලිකාවලට.
සර්, එතකොට පයෝලස නාලිකා කියන්නේ මොනවද?
පයෝලස නාලිකා කියන්නේ වසා පද්ධතියේ නාල කොටසක්. පයෝලස නාලිකාත් අවසානයේ රුධිරයට එකතු වෙනවා. රුධිරය තුල ඇති වැඩිපුර ග්ලූකෝස් අක්මාවි ග්ලයිකෝජන් ලෙස තැන්පත් වෙනවා. මේ නිසා රුධිරය තුල ග්ලූකෝස් මට්ටම පාලනය වෙනවා. මේ ආකාරයට පෝෂක උරාගෙන අවසානයේ ඉතිරිවන නොදිර වූ ද්‍රව්‍ය අඩංගු තරලය මහාන්ත්‍රයට ඇතුළු වෙනවා. මහාන්ත්‍රය මීටර 1.5ක් පමණ දිග තරමක් පළල් නාලයක්. මේ මුල් කොටස උණ්ඩුකයයි. එහි අපර කොටසේ උණ්ඩුක පුච්චේ නම් සංගෘත නාල කොටසක් පවතිනවා. මහාන්ත්‍රයේ මගින් ජලය උරා ගන්නා නිසා එය අර්ධ ඝන තත්වයකට පත් වෙනවා. පිත්විෂවල ඇති පිත්ත වර්ණක මගින් මේට ආවේනික කහ වර්ණයක් ලැබෙනවා. මහාන්ත්‍රයේ අපර කොටස ගුද මාර්ගයයි. ගුද මාර්ගයට ඇතුළු වූ ද්‍රව්‍ය මල ලෙස හඳුන්වනවා. මල ද්‍රව්‍ය ගුද මාර්ගයේ තාවකාලිකව තැන්පත් කෙරෙන අතර ඉන්පසුව ගුදය මගින් ශරීරෙන් බැහැර කෙරෙනවා. මලද්‍රව්‍ය තුල ජීර්ණයේ නොවු ද්‍රව්‍ය ශුද්‍ර ජීවීන් ආහාර මාර්ගයේ පටක කොටස් ශ්වේෂ්මල වැනි ද්‍රව්‍ය අඩංගු වෙනවා.
සර්, ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා කරන රෝග හා ආබාධ තියෙනවා නේද?
ඔව් දරුවනි, එවැනි රෝග කිහිපයක්ම තියෙනවා. කාටද කියන්න පුළුවන් මේ රෝගාබාධ ගැන?
ඔව් සර්, මම කියන්න. ගෑස්ට්‍රයිටිස්, මලබද්ධය, උණසන්නිපාතය, පාචනය, එවැනි රෝග නේද සර්?
ඔව් දරුවනි, මම ඒව ගැන පැහැදිලි කරලා දෙන්නම්. අපි දැන් මේ එක් එක් රෝගයක් පිළිබඳව වෙන වෙනම සවිස්තරාත්මකව කරුණු සොයා බලමු. පළමුවෙන්ම අපි ගෑස්ට්‍රයිටිස් රෝගය ගැන සොයා බලමු. වර්තමානයේ අපි අතර ගොඩක් ප්‍රචලිත රෝගයක්. මේකට හේතු කීපයක්ම තියෙනවා. මෙහිදී සිදුවන්නේ ආමාශයේ අභ්‍යන්තර ශ්ලේෂ්මල ස්තරය ප්‍රදාහයට පත්වීමයි. සාමාන්‍යයෙන් අම්ල ගතිය ලෙස හැඳින්වෙන්නේ මේ රෝගී තත්ත්වයයි. රෝග ලක්ෂණ ලෙස ඇඹුල් රස උගුරට එීම, ආමාශයේ දැවිල් හා වේදනාව වැනි දෑ දක්වන්න පුළුවන්. රෝගී තත්ත්වය උත්සන්න වූ විට ආමාශ බිත්තියේ හා ග්‍රහණියේ තුවාල ඇති වෙනවා. මේ තුවාල සුව කිරීම අපහසුයි. ගෑස්ට්‍රයිටිස් රෝගය ඇතිවීමට හේතු මොනවාදැයි අපි දැන් සොයා බලමු. නියමිත වේලාවට ආහාර නොගැනීම, අම්ල, මිරිස් හා තෙල් අධික ආහාර නිතර ගැනීම, අධික ලෙස මද්‍යසාර සහ දුම්වැටි භාවිතය සහ මානසික ආතතිය ගෑස්ට්‍රයිටිස් රෝගය සඳහා හේතු වෙනවා. නිවැරදි ආහාර පුරුදු හා යහපත් ජීවන රටාවක් තුළින් මෙම රෝගය මගහරවා ගන්න පුළුවන්. දැන් අපි බලමු මලබද්ධය කියන්නේ කුමක්ද කියලා. මලබද්ධය යනු මල පහ කිරීමට ඇති අපහසුතාවයයි. මේට හේතුව මලද්‍රව්‍ය ඝන තත්වයට පත්වීම නිසා බැහැර කිරීම අපහසු වීමයි. මහාන්ත්‍රය තුළ වැඩි කාලයක් ආහාර රැඳී තිබීමෙන් එහි ඇති ජලය අධික ලෙස අවශෝෂණය වෙනවා. එවිට මල ඉතා ඝන තත්වයට පත් වෙනවා. මේ නිසා ඒවා බැහැර කිරීම අපහසු වෙනවා. මලබද්ධයට හේතු වන කරුණු කීපයක් සඳහන් කරන්න පුළුවන්. පරිභෝජනය කරන ආහාරයේ අඩංගු තන්තු ප්‍රමාණය අඩුවීම, අවශ්‍ය තරමට ජලය පානය නොකිරීම, මල පහ කිරීමේ අවශ්‍යතාවයේ කල් දැමීම මේ කරුණු වෙනවා. ඉහත කරුණු වලට අමතරව ඇතැම් ඖෂධ වර්ග භාවිතා කිරීමද මලබද්ධයට හේතු වෙනවා. මලබද්ධයේ පවතින අවස්ථාවක මල පහ කිරීමට වැර යෙදීම නිසා ගුද මාර්ගයේ පටක තුවාල වී රුධිර වහනේ වීමක් වුවත් සිදු වෙන්න පුළුවන්. නිතර නිතර මලබද්ධය ඇතිවීම අර්ශස් රෝගයටද හේතු වෙන්න පුළුවන්. මීළඟට අපි උණසන්නිපාත රෝගී තත්ත්වය ගැන සොයා බලමු. උණසන්නිපාතය වැළඳෙන්නේ බැක්ටීරියාවක් මගින්. මෙම රෝගකාරක බැක්ටීරියාව අපේ ආහාර මාර්ගයෙන් ශරීරගත වෙනවා. මෙම බැක්ටීරියා මගින් දූෂණය වූ ජලය, ආහාර ගැනීම, එසේත් නැතිනම් බැක්ටීරියා ජීවත් වන ජලයේ පිහිනීම, ස්නානය කිරීම වැනි අවස්ථාවලදී මුඛය මගින් මෙම බැක්ටීරියාව ආහාර මාර්ගයට ඇතුල් වන්නට පුළුවන්. එවැනි අවස්ථාවකදී එම පුද්ගලයාගේ ආහාර මාර්ගය මෙම බැක්ටීරියාව මගින් ආසාදනයට ලක් කරනවා. මෙම රෝගී තත්ත්වයේදී හිසරදය ක්‍රමයෙන් වැඩිවන උණ මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වෙනවා. රෝගයේ මුල් අවස්ථාවේදී මලබද්ධය ඇතිවීමට පවා ඉඩ තියෙනවා. දිවේ අධික ලෙස කාරම් බැඳීම නිසා ආහාර රුචිය නැති වී යන්න පුළුවන්. මෙසේ කල්ගත වන විට උදරයේ අධික වේදනාව සහ පාචනය වැනි තත්ත්ව ඇති වෙනවා. රෝගය උත්සන්න වූ විට කුඩා අන්ත්‍රයේ තුවාල සෑදී රුධිර වහනය වීමට ඉඩ තියෙනවා. මෙම තුවාල ඉතා දරුණු තත්ත්වයකට පත්වී අන්ත්‍ර සිදුරු වීමට පවා ඉඩ තිබෙනවා. මෙම රෝගය හඳුනා ගැනීම සඳහා කළ හැකි පරීක්ෂණ දෙකක් තියෙනවා. ඉන් එකක් තමයි රෝගියාගේ අසූචි පරීක්ෂාවක් සිදු කිරීම. එසේත් නැත්නම් රුධිර සාම්පලයක් පරීක්ෂා කිරීම මගින්ද උණ සන්නිපාත රෝගය හඳුනා ගන්න පුළුවන්. නමුත් උණ සන්නිපාතය ප්‍රතිශක්තිකරණ එන්නත් භාවිතය මගින් වැළඳීමෙන් වැළකී සිටින්න පුළුවන්. පාචනය කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව පවතින තවත් රෝගී තත්ත්වයක්. මෙම රෝගී තත්ත්වයේ ඇතිවීමට වෛරස, බැක්ටීරියාවන් එහෙමත් නැත්නම් පරපෝෂිතයන් හේතු වෙන්න පුළුවන්. මෙම ජීවීන් අන්ත්‍රය ආසාදනය වීමෙන් මෙම රෝගය ප්‍රධාන වශයෙන්ම ව්‍යාප්ත වන්නේ ආසාදිතයන්ගේ අසූචි මගින්. ආසාදිතයන්ගේ අසූචි මගින් දූෂණය වූ ආහාර හෝ ජලය පානය කිරීමෙන් පරිභෝජනය කිරීමෙන් රෝගය පැතිරෙනු. රෝග ලක්ෂණ වන්නේ දියරමය තත්වයෙන් මල පහවීමයි. මෙයට හේතුව මහා අන්ත්‍රයේදී ප්‍රමාණවත් තරම් ජලය අවශෝෂණය නොකිරීමයි. මෙසේ අධික පාචන තත්ත්වයක් නිසා ශරීරයෙන් ජලය ඉවත්වීම විශාල වශයෙන් සිදුවීමට ඉඩ තියෙනවා. එවැනි අවස්ථාවක රෝගියා විජලන තත්ත්වයට පත්වන්න පුළුවන්. මේ නිසා රෝගියාට මාරාන්තික තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මෙවැනි රෝගී තත්ත්වයකදී අපි මුලින්ම කළ යුත්තේ රෝගියාට හැකි තරම් දියර වර්ග ආහාර ලෙස ලබා දීමයි. එමෙන්ම ඔවුන් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කරන්න ඕන. ඉතින් දුවේ පුතේ, උණ සන්නිපාතය, පාචනය වැනි රෝග තත්ත්ව බොහොම පහසුවෙන් අපට යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් වළක්වා ගන්න පුළුවන්. නටවා නිවාගත් ජලය පානය කිරීම, මැස්සන් බෝවන ස්ථාන ඉවත් කිරීම හා ඔවුන් ආහාර මත වැසීම වැළැක්වීමට ආහාර පාන හොඳින් වසා තැබීම, මාර්ගසල විවෘතව අලෙවි කරන ආහාර පාන ගැනීමෙන් වැළකීම, සෑම විටම ජලමුද්‍රිත වැසිකිලි භාවිතා කිරීම, වැසිකිලි භාවිතයෙන් පසුව හොඳින් සබන් යොදා දෑත් පිරිසිදු කර ගැනීම මෙම හොඳ සෞඛ්‍ය පුරුදු විදිහට දක්වන්න පුළුවන්. ඉතින් දරුවනේ, අද අපි ඉගෙනගත් පාඩම ඔබට සාරාංශයක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව්, අපට මේ පාඩමේ ඉගෙනගත් කරුණු මේ විදිහට සාරාංශ කරන්න පුළුවන්. බොහෝ සතුන්ට ආහාර ජීර්ණ පද්ධතියක් තිබෙනවා. ඒ කාර්යයන් කිහිපයක්ම තියෙනවා. ඒ කාර්යයන් අපට මේ ආකාරයට දක්වන්න පුළුවන්. ආහාර අධිග්‍රහණය, ආහාර ජීර්ණය, ජීර්ණඵල අවශෝෂණය, අවශෝෂණය නොවූ ශේෂ ද්‍රව්‍ය සිරුරින් බැහැර කිරීම. මෙම ක්‍රියා සඳහා ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් හැඩගැහිලා තියෙනවා. ආහාර ජීර්ණ පද්ධතියේ පළමු කොටස මුඛය. මුඛය තුල ආහාරය යාන්ත්‍රිකවත් රසායනිකවත් ජීර්ණ වෙනවා. යාන්ත්‍රික ජීර්ණය සඳහා දත් හා දිව උපකාර වෙනවා. රසායනික ජීර්ණය සිදුවන්නේ කේටේ ඇති ඇමයිලේස් නම් එන්සයිමේ මගින්. ඇමයිලේස් මගින් රසායනික ජීර්ණයට ලක්වන්නේ ආහාරයේ තිබෙන පිෂ්ඨමය ආහාරයි. දැන් මෙම ආහාරය ගිලීම මගින් ග්‍රසනිකාව වෙත ගමන් කරනවා. අපි ජිහ්විකාව වැසී යාම නිසා ආහාරය අන්නස්රෝතයේ වෙතට ගමන් කරනවා. අන්නස්රෝතයේ දිගේ ආහාරය ගමන් කරන්නේ ක්‍රමාකුංචන තරංග මගින්. මෙලෙස ගමන් ගන්නා ආහාරය ආමාශය වෙත යවනවා. ආමාශය තුලදී නැවත ආහාරය යාන්ත්‍රික ජීර්ණයටත් රසායනික ජීර්ණයටත් ලක්වෙනවා. මෙහිදී රසායනික ජීර්ණයට ලක්වන්නේ ප්‍රෝටීන්. මෙම ප්‍රෝටීන් ජීර්ණය සඳහා ලයිපේස් එන්සයිමේ ක්‍රියාත්මක වෙනවා. ලදරුවන්ගේ නම් ආමාශයට රෙනින් නැමැති එන්සයිමේ ශ්‍රාවය වෙනවා. රෙනින් මගින් කිරි කැටි ගැසීමට ලක් කරනවා. මේ ආකාරයට අර්ධව ජීර්ණ වූ ආහාරය ග්‍රහණීය වෙතට ගමන් කරනවා. ග්‍රහණීය තුලදී ආහාරයේ තවදුරටත් ජීර්ණය වෙනවා. ඒ සඳහා ග්‍රහණීය වෙතට අග්න්‍යාශික යුෂ සහ පිත්‍යුෂ ශ්‍රාවය වෙනවා. පිත්‍යුෂ මගින් ලිපිඩ ආහාර කුඩා බිඳිති බවට පත් කරනවා. මෙය මේද තෛලෝදීකරණය කියලා හඳුන්වනවා. අග්න්‍යාශික යුෂයේ එන්සයිම තුනක් අඩංගු වෙනවා. මෙම එන්සයිම මගින් ආහාර තවදුරටත් ජීර්ණය කරනවා. මෙම එන්සයිම මේ විදිහට පෙළගස්වන්න පුළුවන්. ට්‍රිප්සින්, ඇමයිලේස්, ලයිපේස්. ට්‍රිප්සින් මගින් ප්‍රෝටීන් ආහාර පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. ඇමයිලේස් එන්සයිමය මගින් පිෂ්ඨ ආහාර මෝල්ටෝස් බවට පත් කරනවා. ලයිපේස් මගින් ලිපිඩ, මේද අම්ල හා ග්ලිසරෝල් බවට පත් කරනවා. මෙසේ ආහාරය කුඩා අංශයේ දිගේ ඉදිරියට යත්ම ඊට ආන්ත්‍රික යුෂ ශ්‍රාවය වෙනවා. ආන්ත්‍රික යුෂයේ එන්සයිම වර්ග හතරක් තිබෙනවා. ඒවා මෝල්ටේස්, සුක්‍රේස්, ලැක්ටේස් සහ පෙප්ටයිඩේස් ලෙස හඳුන්වනවා. මෝල්ටේස් මගින් මෝල්ටෝස් ග්ලූකෝස් බවට ජීර්ණය කරනවා. සුක්‍රේස් මගින් සුක්‍රෝස් ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් වලට බිඳහෙරෙනවා. ලැක්ටේස් මගින් ලැක්ටෝස් ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් වලට බිඳහෙලනවා. පෙප්ටිඩේස් එන්සයිමේ මගින් පොලිපෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල යන සරලම ආකාරයට පත් කරනවා. මේ ආකාරයට ආහාර ජීර්ණයෙන් ලැබෙන අන්තඵල අවශෝෂණය සිදුවන්නේ කුඩා අන්ත්‍රයෙන්. මෙම ආහාර අන්තඵල අවශෝෂණයට කුඩා අන්ත්‍රය හොඳින් හැඩගැසී තිබෙනවා. මෙම අනුවර්තන මේ විදිහට දක්වන්න පුළුවන්. කුඩා අන්ත්‍රය දිගු රැලි ගැසුණු නාලයක් ලෙස පිහිටා තිබීම, එහි ඇතුළත බිත්තියේ නැමුම් පිහිටා තිබීම, එම නැමුම් මත අංගුලිකා හා ශුද්‍ර අංගුලිකා පිහිටා තිබීම, අංගුලිකා බිත්ති ඉතා තුනී ස්වභාවයක් ගැනීම, අංගුලිකාවලට හොඳ රුධිර සැපීමක් තිබීමත් ආහාර අවශෝෂණයට හොඳ අනුවර්තනයක්. ඊට අමතරව මේද අම්ල සහ ග්ලිසරෝල් අවශෝෂණයට පයෝලස නාලිකාවක් නම් වසා පද්ධතියේ නාල කොටසකුත් අංගුලිකා තුල දක්නට පුළුවන්. මෙසේ ක්‍රමයෙන් ආහාරයේ අන්තඵල අවශෝෂණය වෙමින් ඉදිරියට ඇදෙන ආහාරය මහා අන්ත්‍රය වෙත ගමන් කරනවා. මහා අන්ත්‍රයේ ආරම්භක කොටසේදී ආහාරයේ ඇති ජලය අවශෝෂණය කරනවා. මෙසේ ජලය අවශෝෂණය වීම නිසා දියරමය තත්වයෙන් පැවති මෙම ද්‍රව්‍ය අර්ධ ඝන තත්වයකට පත් වෙනවා. මේ වන විට එහි ඇති පෝෂක සියල්ලම මෙන් අවශෝෂණය වී අවසන් වෙනවා. මහා අන්ත්‍රයේ අපර කොටස ගුද මාර්ගයේ ලෙසයි හැඳින්වෙන්නේ. ගුද මාර්ගයට ඇතුළු වන මෙම ද්‍රව්‍ය මල ලෙස හැඳින්වෙනවා. පිත්තුෂ මගින් එක්ුණ පිත්ත වර්ණක නිසා මලවලට ආවේනික කහ පැහැයක් ලැබී තිබෙනවා. මෙම මල తాවකාලිකව ගුද මාර්ගයේ රැඳෙන අතර ගුදය මගින් මේවා බැහැර කිරීම සිදු කරනවා. මෙලෙස ක්‍රියාත්මක වන ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා වන රෝග සහ ආබාධ දක්නට ලැබෙනවා. මෙම රෝගාබාධ අතර ගැස්ට්‍රයිටිස්, මලබද්ධය, පාචනය, උණ සන්නිපාතය වැනි රෝගී තත්ත්ව ප්‍රධාන වෙනවා. ගැස්ට්‍රයිටිස්. ගැස්ට්‍රයිටිස් යනු ආමාශයේ අභ්‍යන්තර ශ්ලේෂ්මල ස්තරය ආසාදනය වීමේ තත්ත්වයයි. මෙම රෝගයේ උග්‍ර වීමෙන් ආමාශයේ වන ඇති වෙන්න පුළුවන්. මෙම රෝගයට හේතු ලෙස නියමිත වේලාවට ආහාර නොගැනීම, තෙල් මිරිස් අම්ල අධික ආහාර ගැනීම, අධික මද්‍යසාර හා දුම් පානය, මානසික ආතතිය වැනි කරුණු බලපානවා. ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත මීළඟ රෝගී තත්ත්වය වන්නේ මලබද්ධය. මලද්‍රව්‍ය ඝන තත්ත්වයට පත්වී බැහැර කිරීමට අපහසු වීම මලබද්ධයයි. මේට හේතුවන කරුණු ලෙස පරිභෝජනය කරන ආහාරයේ තන්තු ප්‍රමාණය අඩුවීම, අවශ්‍ය තරම් ජලය පානය නොකිරීම, මලපහ කිරීමේ අවශ්‍යතාවය කල් දැමීම යන කරුණු දක්වන්න පුළුවන්. ඇතැම් ඖෂධ වර්ග භාවිතයත් මලබද්ධයට හේතු වන්නට පුළුවන්. උණ සන්නිපාතය. මේ බැක්ටීරියා මගින් ආසාදනය වන රෝගයක්. මෙම බැක්ටීරියාව ආහාර මාර්ගයට ආසාදනය වීම නිසා උණ, උදර වේදනාව, හිසරදේ වැනි රෝග තත්ත්ව පෙන්නුම් කරනවා. ඇතැම් විට මලබද්ධය පවා ඇතිවන්නට පුළුවන්. මෙය දූෂිත ආහාර පාන මගින් බෝවන අතර ප්‍රතිශක්තිකරණ එන්නත් මගින් වැළඳීම වළක්වා ගන්න පුළුවන්. රෝගය හඳුනා ගැනීම සඳහා රෝගියාගේ රුධිර පරීක්ෂාවක් හෝ මල පරීක්ෂාවක් සිදු කරන්න පුළුවන්. පාචනය රෝගී තත්ත්වය වෛරස, බැක්ටීරියා හෝ වෙනත් පරපෝෂිතයන් නිසා හටගන්නට පුළුවන්. මෙහිදී සිදුවන්නේ දියරමය ස්වභාවයෙන් මල පිටවීමයි. මේට හේතුව මහාන්ත්‍රය තුළින් නිසි ආකාරව ජලය අවශෝෂණය නොවීමයි. මේ තත්ත්වය නිසා ශරීරයෙන් අධිකව ජලය ඉවත්වීමෙන් විජලන තත්ත්වය ඇතිවන්නට පුළුවන්. බොහෝ විට මෙහිදී රෝගීන් අනතුරට ලක්වන්නේ විජලන තත්ත්වය නිසා. මෙම රෝගී තත්ත්වයේදී දියරමය ආහාර පාන ලබා දීම වඩාත් යෝග්‍ය වෙනවා. මෙම රෝගය මර්ධනය කර ගැනීම සඳහා නටවා නිවාගත් ජලය සෑම විටම භාවිතයට ගැනීම, ආහාර පාන මැස්සන් වැනි සතුන්ගෙන් ආරක්ෂාවන ලෙස වසා තැබීම, මැස්සන් බෝවන ස්ථාන විනාශ කර දැමීම, විවෘත ස්ථානවල ඇති ආහාර පරිභෝජනයට නොගැනීම, ජල මුද්‍රිත වැසිකිලි භාවිතය, වැසිකිලි භාවිතයෙන් පසු සබන් යොදා හොඳින් දෑත් පිරිසිදු කර ගැනීම වැනි යහපුරුදු පවත්වා ගන්න පුළුවන්. ඉතින් දරුවනේ, අද අපි මේ පාඩම පිළිබඳව ගොඩක් කරුණු සාකච්ඡා කළා. මම හිතනවා දරුවන්ට මේ පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා.
ඔව් සර්, අපිට හොඳට මේ පාඩම තේරුණා. සට ගොඩක් ස්තුතියි අද අපිට මේ පාඩම කියලා දුන්නට.
ඉතින් දුවේ පුතේ, ඔබේ පෙළ පොතත් ආධාර කරගෙන මේ පාඩම තවදුරටත් හොඳින් අධ්‍යයනය කරලා ඔබේ දැනුම වැඩි කරගන්න.